ಹಾಲೆಲ್ ಒಬೇ ಹಾಲಿಂದೆ ಪಿಳಿಸಂದನು ಗಾಮಿನಿ ಸಿರಿವರ್ಧನೆಗೆ ಅನುಗ್ರಹ.
ದಲದಾಹಿನಿ ಸೇವನೈ ಮಗೇ ದಯತ ದಲದಾಹಿನಿ ಸರನೈ ಸಪತಿನ್ ಸಪಿರು ನಿವ ಹಲ್ದೆರನೈ ಉಪತಿನ್ ಮಾಹಟ ಮೇ ಹೆಮ ಗುರುಮೈ ಮಗೇ ರಕತ ದಲದಾಹಿನಿ ಸೇವನೈ ಮಗೇ ದಯತ ದಲದಾಹಿನಿ ಸರನೈ ಸಪತಿನ್ ಸಪಿರು ವಸರಕ ಮಾರು ಅತೀತ ಶೀಲ ತೇಜಸಿಂಧ್ಯಾಲಿ ಬಿಬಿದೆ
ಆಯ್ಬುವನ್ ನೋಪುರ ವಿಸಿರಿಸಿದ ದಯಾಬರ ಶ್ರೀಲಾಂಕಿಕ ಸಾಲ ಅದ ದಿದಾಸ್ ದಾಸೆ ಮಾರ್ಚ್ ಮಾಸೆ ದಹ ನಾಮವನ ಇರಿದ ಸುಪ್ರದು ಪರಿಧಿ ನಾವಶೀಲಾಂತೆ ಓಕ್ಲನ್ ಓರಸಿಟ ಪ್ಲಾನೆಟ್ ಎಫ್ಎಂ ಎಕಸಿ ಹತರಾಯಿ ದಸಮಹಾಯ ಗೋ ಅಂತರಂಗೋಸ್ಸೆ ರಾಂದಿರಣ ಇರಿದ ಸಂದಲ್ಲ ಸಜೀವಿ ರಾಗನ ಒಬಿ ನಿವಹಾನಿಟ ಗೊಡುವದಿನ ನಾವಶೀಲಾಂತೆ ಓಕ್ಲನ್ ಓರಸಿಟ ಪುರಾ ಹೋರಾವ ಉಪಹ ಸತುಟು ಸಾಮಿಜಿ ಇದನ್ನ ಲೆಟರ್
ಬೆಂದುನಿ ಸಿತ್ತುಲ ಬಿಯ ಸಂಕಾದುರು ಕೇಳುನಿ ಮಿಟನಮ ಬೆಂದುನಿ ಸಿತ್ತುಲ ಬಿಯ ಸಂಕಾದುರು ಕೇಳುನಿ ಸಮಿಂದು ಸೇವನಿ ಜಯ ಗದ ಬೆಂದುನ ಜಯ ದಿವ ವೆಯುನ ಜಯ ಗಿ ಜಯುನ ಸಮಿಂದು ಸೇವನಿ ಜಯ ಗದ ಬೆಂದುನ ಜಯ
ඉතින් දයබ්‍රසන්නනි අද අපේ තේමා ගීතේ නැත්නම් ආරම්භ ගීතේ සම්පූර්ණයෙන් ඔබට සවන් දෙන්නට අවස්ථාව ලබා දුන්නා සනත් නන්දසිරි විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි තමයි එම ගීතේ ගායනා කරන්නේ ඉතින් අද අපි විශේෂ තොරතුරක් දෙන්නට ඕනේ මේ ඔබට සමහර පුවත්පත් වලින් අන්තර්ජාලයෙන් දැකලා දැනගන්නට ඇති ಮಾಲಿಗಾವೇ ದಲ ಎತ್ತು ಪಂಥಿಯಟ ಎತ್ತುಗೆನ ವಾಸನಾವಂತ ಏಕದಂತ್ಯ ಮಾಲಿಗಾವೇ ಹತಲಿಸ ವಸರಕ್ ದಲದಾ ಕನಡು ವೆಡಮು ಊ ತನಿ ದಲಯ ಮಿಯೈ ಸಿರಿಲದ್ರಡಿ ಅನನಿತಾವೇ ಜಾತ್ಯಂತ ತಲೆಟ ರೆಗನಯನ ಸದ್ದಂತುಕುಲೆ ಸತ್ಯ ವನ್ನೆ ಅತ ಮಹನೂರ ಅಸಲ ಪರಿಹಾರ ಮಂಗಲ್ಯ ಲೋಕಾರ್ಪಕಟ ಉತ್ಸಾಹ ಬೆವಿಮ ದಲದಾ ಎತ್ ಪಂಥಿದ ಲೋ ಪ್ರಕಟಾಯ್ ಏಬ ವಡಾ ತಹಾವುರುನೆ ಇಕುದ್ದಾ ದಲದಾ ಎತ್ ಪಂಥಿಯೇ ಹುನ್ ಏಕದಂತ ಹತ್ತಿರಾಜ ಮಿಯಗಿಯ ಮಹೋತಿ ನಿತ್ಯ ವಸೇ ವಸರ ಗಣನಾಕ್ಷಿರ ದಲದಾ ಪರಿಹಾರ ಮಂಗಲ್ಯ ನೆರಿಮಿಟ ಪೆಮಿನ ವಿದೇಶಿಗಾನ್ ಪಿರಿಸಕ್ ಮೇದಿನ ಲಂಕಾವಟ ಪೆಮಿನ ಮಹಾನೂರ ನಮತಂಗೆನಿನ್ನ ಏಕದಂತ ಮೇಗಿಯ ಪೂತ ಮಹಾಮಲುಯಿದಿ ಅಸು ಹೋಸಿಯ ಸ್ಮಾರ್ಟ್ ದುರ್ಗತನಗಿನ ಇಕುತ್ ವಸರೆ ಪೆರಹರ ವೀಧಿ ಸಂಚಾರ ಜಾಯಾರ್ಪು ಬಲಮಿ ಮೇ ಇನ್ನೆ ತನಿ ದಲಯತಾಯ ಕೇಮಿನ ಏಕದಂತ ಅತೀತ ಆವರ್ಧನೆ ನತುಕರಗತ್ತಾಯರು ಡಾಕ್ಟರ್ ತಿಮುನಾಲು ඉතින් අපේ රටේ සතුදෑ අන්‍යයන් අගේ කිරීමේ ලෝරංජනයෙන් අපමණ ප්‍රීතිමත් වෙලා ඒත් රටට අහිමිගේ මහාර්ග වස්තුව පිළිබඳ අනේක වර දුක් වෙලා ඉතින් දළදාත් පන්ති භාරකාරත්වයේ දරණ දියවඩ් නිලමේ නීලංග දෑල මහතාත් ඒකදන්තගේ වියෝ හේතුවෙන් කම්පාලා වෙන්නේ ඉතින් ඔහු කියන්නේ ඒකදන්ත කියන්නේ අපේ ඇත්පන්ති වාසනාව කියන දෙන හස්තිය. මේ සතා පන්සල් දේවාල ඇතුළු දලදා පෙරහැරට අහිමිව දරාගත නොහැකි පාඩුවක්. ලෝකයක් හඳුනන ඒකදන්ත මේගේ අන්ත්‍රවල සිදුව රුධිර වාහනකින් බවයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවීන්ද්‍ර විජේසුන්දර මහතා ප්‍රකාශ කළ තිබුණේ. පශ්චාත් මරණ පරීක්ෂණ අනතුරු මිනිස් ආයු සහ සමාන ආයුෂ ඇති හස්තීන් සිය ආයු කාලය තුළ මහා සේවයක් කරන්නේ ඇඟට පතර නොදෙන්නට. නමුත් ඒකදන්ත හස්තියා මෙලොව හැරගෝ තියෙන අකල් මරණයකට මුහුණ දෙමි. එය වයස අවුරුදු 50ක් පමණ කාලයක් මෙලොව විසූ ඒකදන්ත හිටිහැටි රෝගාතුරව දැස වසා ගත් නියාවෙන්. ශ්‍රී ලංකාවේ හීලා අලියතුන් හිමියන්ගේ සංගමේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න සඳහන් කරන්නේ ඒකදන්ත හස්තියාගේ අලගියතන් මුලගියතන් හොඳින් දන්නවා. ඉතින් ඔහු සඳහන් කරන්නේ තනි දලක ඇතෙක් ජන්මලාභේ ලැබෙන අවස්ථාව බොහොම විරලයි. 1978 කාලේ මේ ඇත්පැටව අනුරාධපුර ගලෙන් මිදුණු වෙවේ පැත්තේ වගාලින්දක වැටලා ඉඳලා තියෙනවා. ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඇත්පැටව ගොඩ අරන් එතකොට අවුරුදු 3ක විතර පැටි ගම්මු එකතු වෙලා ඇත්පැටව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා. මේ වෙද්දි අම්පාරේ ගමක අතරමං වෙලා හිටපු තවත් ඇත්පැටවෙක් වනජීවි කාර්යාලයට බාර දීලා ඉඳලා තියෙනවා. එතනින් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට බාර දීලා. සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව තිබෙන සංචාරක අමාත්‍යාංශයට තියෙයි. ඉතින් මේ දෙන්නා ගැන එවකට වරාහය සංචාරක අමාත්‍යාංශي වරිය ලෙස කටයුතු කළ විමල කන්නංගර ඇමතිවරිය නිලධාරින් කියලා තියෙනවා. ඉතින් මේ වෙද්දි විහාර දේවාලය ඇතු ආගමික සිද්ධාස්ථානට අලියතුන් ලබා දිය යුතුයි කියන සංකල්පය ඔස්සේ සංචාරකින්ට රටේ සංස්කෘතික හා ඓතිහාසික චාරිත්‍ර සිරිත් උත්සව පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි කියන මතේ ඇය ඉඳලා තියෙන්නේ. මේ ආරංචියත් එක්ක විමල ඇමතිනේ කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙන පෙරහැර පවත්වන විහාර දේවාල වෙත අලියතුන් ලබා දීම සඳහා යෝජිත පත්‍රිකාවක්. ඒ සම්මතව පසු විමල කන්නංගර ඇමතිනේ මේ අත්පැටව දෙන්නා දලදා මාලිගාවට පූජා කළා. තනි දල තිබුණු නිසා ඒක දන්ත ලෙසත් අනෙක් අත්පැටව කණ්ඩුල ලෙසත් නම් කළ දෙන්නේ එහෙම. මේ සමග හිටපු තවත් අත්පැටවුන් තමයි කතරගම වාසනා හලාවත මුන්නේස්සරම් කෝවිලි රාජා. ඒ අයත් මේ කැබිනට් පත්‍රිකාවෙම පූජා කලා යතුරු අපි මේ නෝට අපි කවුරුත් මා දැනගෙන හිටිනා ඒකත් මතන අපි අසන්නටත් ඉතමත් වැඩගත් අලියතුන් පූජා කරනවත් රජයට රුපියල් 25000ක මුදලක් ඒ කාලේ ගෙවන්න තිබුණා. ඒක දන්තගේ මුදල ගෙවලා තියෙන විමලා කන්නම් කරමැතිනේ. කණ්ඩුලගේ මුදල් ගෙවලා තියෙන ඒවකට අධ්‍යාපන ඇමති විදිහට හිටපු නිශාංක විජයරත් මහත්මයා. පසු ඔහු දල්දා මාලිගාවේ දියවඩන ඉලමටත් පත් වුණා. ඉන් අනතුරු ඒකදන්තගේ හැසිරීම නිසංක විජයරත් මහතාට බොහොම සිත් ගත්තා. ඒකදන්ත බොහොම ලැබැඳි සතෙක් කලබල නැහැ. මේ වෙද්දි දලදා මාලිගාවේ ඇත්පන්තියට ඇතු එකතු වීතියයි කියන මතය ප්‍රබලව තිබු සමයක්. 1937 දී මාම්පිටියේ දිසාව ස්කන්ධා සහ රාජානාමි නම් කළ ඇතුන් දෙතුන් දලදා මාලිගාවේ ඇත්පන්තියට පූජා කළ තිබුණේ. කොහොමෙන් හරි මේ ඒකදන්ත හස්තිය විරල ගණේ හස්තියකු නිසාමද මන්ද බොහොම වාසනාවන්තුලු. දලදා ඇත්පන්තියට ඇතුන් එකතු වෙන්න පටන් ගත්තේ ඒකදන්ත ආවට පස්සේ. නිසංක දේවඩනිලතුමා ඒකදන්තව මුලදිම රඹුක්කොනට යවලා වලව්වේ තියාගෙන සලකලා හීලෑ කළා. ඒ කියන්නේ නිසංක විජයරත්නගේ ගෙදර. මේ වෙද්දී නිරංජන් විජයරත්න මහත්තයා දේවඩනිලෙම දුරට පත් වෙලා ඒකදන්තගේ කල්ක්‍රියාව එතුමාත් හොඳින් දන්නවා. මෑත කාලීන වත්මන් දේවඩනිලෙමේ නීලංග ප්‍රදීප් තෑල මහත්තයාත් ඒකදන්තගේ කල්ක්‍රියාව බොහෝ හඳින් හඳුනනවා. ඔව් කියන්නේ මේ අතා බොහොම හොඳ සතෙක්. කලබලයක් කළා කියලා හරි මෙල්ල කරන්න බැරි තත්ත්වයක් තිබුණාය කියලාවත් කොහෙවත් සඳහනක් නැහැ. දහවල් දිය කැපීමෙන් අනතුරු සදාතුක කර්ම වැඩම කරන්නේ ඒකදන්ත හස්තිය. ඇත්තු පෙරහැරේ ස්ථානගත කරන්නේ ඒ යතාගේ සිරුරේ පීඨෙම සලකලා බලමු. ගජනායක නිලමේ පෙරමුණේරාල වගේම සදාතුක කරුණු වැඩම කරන්න දැලේ යන වගේ කාරණාවට ඒකදන්ත බොහොම උජාරුවට ගැලපුණා. රන්සිවිගේ බඳින්නත් ඒකදන්ත හොඳටම ගැලපුණා. කතරගම දෙවුන්දර පෙරහැරටත් සහභාගී වෙන නිසා ඒකදන්තගේ වියෝ දැනෙන පාඩුවක්. වසර 40ක් පුරාම ඒකදන්ත පෙරහැරේ ගමන් කළා. මේ හස්තී නැහිවීම අහිමි වීම අපේ රටට විශාල පාඩුවක්. මොකද දැනට දලදා ඇත්පන්ති ඉන්නේ ඇත්තු 9 දෙනයි අලි 3 දෙනයි. ඉතින් රජයට ඔවුන් යෝජනා කරලා තියෙනවා පින්නවල ඉන්න අලි හීලෑ කරලා පෙරහැරක ගමන් කරන හුරු කරන අවස්ථාව දෙන්න කියලා. ඒ වගේම ඇතින්යන් හීලෑ කරමින් බෝ කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ඇති කරන ලෙසත් ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියායිතික රටවලින් ඇත්තු ගෙන එන වැඩපිළිවෙලක් සකසන්න කියලත් ඉල්ලීම් කරලා තියෙනවා. මොකද කාම්බෝජයේ තායිලන්තයේ මෙන්මාරය වගේ රටවල අලියත්තු බොහොම පුංචි. ඒ රටවල මිනිස්සු වගේම මේ යන රටාවට අලියත්තු වඳ වේගෙන ගියොත් පෙරහැර පවත්වන්න වෙන්නේ කරඬු වඩම්මාන වෙන්නේ දේවාභරණ වඩම්මාන වෙන්නේ වාහන යොදාගෙන. ඉතින් වනාන්තරයේ මිනිස් වාසයට පැමිණි මිනිස් ක්‍රියාකර්ම සංග මුසවි හීලෑවන ඇතකෝ ඇතිනියකෝ අලියකු මොන තරම් නම් හෘදයාංගම දයන්න තේරුම් ගිහිලා තිනේ මේ සත්‍යයන් ලඟින් අසු කරන පුද්ගලී. ඒකදන්ත හස්තියා හීලා කරමින් විවිධ කටයුතු සඳහා උරු කරනු ලැබී රඹුක්කන සෙනෙවිරත් මහත්. ඔහු දලදා ඇත්පන්ති බහරව සිටින ප්‍රධාන ඇත් ගොව්වා. අනතුරු ඒකදන්තගේ හෙණ්ඩුව බාරුණේ අයිවන්ට්. හෝ ඒකදන්ත මියනු තුරම ළඟ රැඳුන. ඒකදන්තට අයවනුත් අයවන්ට ඒකදන්තත් බැඳීම සෙවණල්ලක් නේ. මම හැම මොහොතකම සිටියේ මේ සහ සත්‍යය එක්ක. මම මොනවා හෝ කටවෙච්චකර පොඩි වෙලාවකට හරි ඈතට ගියොත් කම්පොට හොලෝලෝ මාව හොයනවා. ඒ ඇස් දෙකේ තිබුණා ඇතාගේ සෑම සිතුවිල්ලක්ම බොහොම කාරුණික කිසි විටක කෝපන වන ඇතෙක් තමයි ඒකදන්ත. මට දැන් මගේ අත්පා කඩලා දමලා වගේ තනිකමක් දැනෙනවා. ආත්ම ගන්නක් මා එක්ක එකට ආපු මගේම නෑදෑයෙක් මාව දාලා ගියා වගේ. ඉතින් මේක ඇත්තරම මම හිතන්නේ බොහොම වෙහෙර විහාර දලදා මාලිගාවේ වගේම අපි ශ්‍රී ලාංකිකාපටත් ලොකු පාඩුවක් මේ වාගේ වටිනා රාජකීය නැත්නම් අපේ සම්පතක් නැති වෙච්ච ගැන. කොහොමනත් අපි එහෙමනම් මෙන්න මේ ගීතය සවන් දීලා ඉඳන් බලමු. මේ ගීතයෙන් මේ ගීතය ගායනා කරන්නේ විචාරද සුනිල් එදිරිසිංහ.
කුල ඇතානෝ සිව්පා මහසතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ වනන්තරේ නෙතානෝ පාරිලෙය ඇතානෝ 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 දම කළත් දල දාහිමි සඳානෝ දෙදල කපා බිම හෙලනා ඇතානෝ ඇවිදින කල අහිමිව වන පෙතානෝ වෙඩි පිට වෙඩි කාමිය දෙන ඇතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ වනන්තරේ නෙතානෝ පාරිලෙය ඇතානෝ 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 සප්පල ගල සොඳුරු මෑත් රජානෝ මුණු රජුට ජය දුන් හිතවතානෝ පනාමුරේ පරපුර සිරිමතානෝ අභය දිමෙත් අභයක් නැති ඇතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ වනන්තරේ නෙතානෝ පාරිලෙය ඇතානෝ ඇතානෝ ඇතානෝ
රුසියාවේ අද්භූත ත්‍රිකෝණය විවිධ වූ ඇස්තමේන්තු කිරීම් වලට අනුව රුසියාවේ පළාත් කීපයක පැහැදිලි කළ නොහැකි අමුතු කලාප 12ක් පමණ පිහිටා තිබෙනවා. ඒනොත් වඩා ගුප්තම ස්ථානයේ ලෙස සැලකෙන්නේ පර්ම් පළාතේ එම් ත්‍රිකෝණයයි. අමුතු එළි අමුතු ඡායාවන් නොදන්නා ශක්තියන් සහ අහසේ අමුතු සලකුණු ආදී දේවල් ඒ පළාතට ආගන්තුක දේවල් නොවේයි. ඒ වගේම පිටසක්වල සිට හඳුනා නොගත් පියාඹන වස්තූන් නිරන්තරයෙන්ම මේ ප්‍රදේශයට පැමිණෙන බවටත් වාර්තා පළමෙනවා. කොහොම නමුත් ඒ ඇරෙන්නට අවාසනාවකට එම් ත්‍රිකෝණයේ සම්බන්ධයෙන් වැඩිතරතුරක් සොයාගන්නට නැහැ. එම් ත්‍රිකෝණය සොයාගත්තේ 1980 ගණන්වලදී. ඒ යූරල් කඳු වැටියේ මොලියෝරිකා ගම අසල වර්ග කිලෝමීටර 70ක් පමණ දුර දිව යන ප්‍රදේශයක්. ඒ පළාත එම් යන කෙටි නමින් හඳුන්වන්නේ මොලියෝකා ගම නිසයි. මේ ප්‍රදේශයේ එතරම් ජනාවාස නොවූ ගහ කොළින් පිරි දර්ශනීය පරිසරයක් ඇති නිසා ළඟා වීමට දුෂ්කර ප්‍රදේශයක්. එම් ත්‍රිකෝණයේ භූ විෂමතාව බර්මූඩා ත්‍රිකෝණයට සමාන බවක්ද කියනවා. ඒ වුණත් බර්මූඩා ත්‍රිකෝණයේදී අතුරුදන් වන ආකාරයට එම් ත්‍රිකෝණයේ මිනිසුන් හෝ මෝටර් රථ අතුරුදන් වන්නේ නැහැ. නමුත් ඔරලෝසුවේ දිවීම නම් නවතිනවා. ඒ වගේම දීප්තිමත් දිදුලන එලිසා වර්ණවත් විදුලි කෙටීම් මහසේ නිතර දකින්නට ලැබෙනවා. හඳුනා නොගත් පියාසර වස්තු අධ්‍යයනය කරන්නම් විශ්වාස කරන්නේ වැනි සිදුවම් වන්නේ පෘථිවියේ ගැඹුරේ සිට ශක්තිමත් ශක්තියක් පැමිණින්නේ පොළොව යට ඇති බිඳුණු තැන්වල සිට බව. බිඳුණු තැන් ඇත්තරම පෘථිවියේ පහළ ස්තරවල සිට ඉහළට විද්‍යුත් චුම්බක ශක්තිය පැමිණීමට ඇති ගමන් මගක්. එහි ප්‍රතිඵල ලෙස අමුතු පාට සහ හඬ ඇති වෙනවා. කොහොම වුණත් එම් ත්‍රිකෝණයේ ඇතිවන දේවල් නම් විස්තර කරන්න අපහසුයි. එවැනි දෙයකට ඉඳසුන් ලෙස මිදුණු හඬ දක්වන්න පුළුවන්. ඒ සිදුවන්නේ මෙහෙමයි. ගිනි ගොඩක් ළඟ හිඳ සිටින විටක කෙනෙකුට ට්‍රැක්ටරයක් පැමිණෙන බවක් ගන්වන හඬක් ඇහෙනවා. ඒත් ඒ දැක ගන්නට බලාපොරොත්තුෙන් හිටියත් ඒ පැමිණෙන්නේ නැහැ. ඒ වගේම හඬ අඩු වී යනවා. විසඳිය නොහැකි ආකාරයේ බිය නිසාත් සමහර සිද්ධි ඇති වෙනවා. ඒ අනුව කෙනෙකුට ඇවිද යන විට හදිසියේම කුමක් හෝ බලපෑමක් මොළයට සිදුව වාසේ බලවත් හැඟීමකට පත් වෙනවා. නමුත් පසුදින මේ ස්ථානයටම නැවත පැමිණියත් තෙවෙන කිසිවක් අඳිනින්නට ලැබෙන්නේ නැහැ. වාර්තාවන තත්ත්වයන් අනුව එම් ත්‍රිකෝණය තුල විද්‍යුත් චුම්බක ස්වභාවයක් හෝ වෙනයම් නොපෙනෙන බලවේගයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එම් ත්‍රිකෝණය නරඹන්නට නායගෙන් බොහෝ දෙනා නැවත වරක් ඒ ප්‍රදේශයට යන බව බොහොමයක් තොරතුරු අඩවිවල දැක්වෙනවා. ඒ ප්‍රදේශයේ ඇති ශක්තියට කිසිදු ප්‍රතිකාරයක් නැතුව ලෙඩ සුවපත් කිරීමේ, ආත්මය සුවපත් කිරීමේ සහ කෙනෙකු තුළ ඇති හැකියාවන් වැඩි දියුණු කිරීමේ බලයක් ඇති බව පැවසෙනවා. විශේෂයෙන්ම කෙනෙකු තුළ ඇති පසුගාමී තත්ත්වය නැති වී හොඳ අරමුණු ඇතිවන බව දක්වන්න පුළුවන්. මාධ්‍යවේදියකු පවෙල් මුකොටෝ පසුව ගගනගාමියකු බවට පත් වූයේ ඔහු ගේම් ත්‍රිකෝණයට ගිය ගමනින් පසුව දැක්වෙනවා. ඔහු සෞඛ්‍ය කාරණාවන් මත හමුදාවෙන් නිදහස් කළ පුද්ගලයෙක්. ඉන්පසු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුර ඔහු එම් ත්‍රිකෝණය පිළිබඳව සොයා බලන්නට එක් වුණා. එහිදී ඔහු ඇතුළු කණ්ඩායම අමුතු බය උපදවන හැඟීමකට පත් වී තිබෙනවා. කණ්ඩායමේ කීප දෙනෙකුම අසනීප වුණත් පවෙල් එම හැඟීමෙන් අත්මිදී තිබෙනවා. ආපසු මොස්කව් වෙත පැමිණීමෙන් පසු ඔහු වෙනස් වූ බව පවල්ගේ දැනීම වුණා. ඔහුගේ විශ්වාසය වුණේ වායු අවකාශ භෞතික විද්‍යාව සම්බන්ධ දැනුමෙන් ඔහුව පිර වූ බවක්. ඉන්පසු කෙටි කලකින්ම පවෙල් ගගනගාමියෙකු ලෙස සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට එකතු වුණා. එම් ත්‍රිකෝණය තමාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවටත් තමන් සිතනවටත් වඩා එහා ගිය හැකියාවන් මගින් එමගින් තමාට ලැබුණු බවටත් පවෙල් විශ්වාස කරනවා.
ගතියක් ඇත්තේ නෑ මගේ හද රසවු මෝරලා ඒසෙන්නේ සිරියාවයි ආකාසේ වාසනාවත ආදරේ
මොන්ද සිරියාවයි ආකාසේ වාසනාවත ආදරේ
අපේ ආදරේ
ආදරේ අපේ ආදරේ ආදරේ
අපේ ආදරේ
කෙනෙක් හිටගන්නා විදිහෙන් හිත කියවෙන විදිහ ගැන කියන තමයි දැන් මේ සුදානම් වෙන්නේ. අපි අපේ ශරීරයේ යම් අවයවයක පිහිටීම මොළයෙන් දුරස් වන තරමට ඒ ගැන අපේ ඇති අවධානය අඩු වී යනවා. මුහුණෙන් පල කරන ඉරියව් පිළිබඳව අපි ඉතා සැලකිලිමත් වන අතර අවශ්‍ය වූ විටක හිතාමතා ඒවා වෙනස් කර ගැනීමටද අපට හැකියාව තිබුණත් පාදවල පිහිටීම ගැන අපේ අවධානය ඉතාම අඩු මට්ටමක පවතින බව පැහැදිලි කරුණා. මේ නිසාම සන්නිවේදනයේදී ඔබ ඔබේ පාදවල ඉරියව් හා චලන ගැන වැඩියෙන් සැලකිලිමත් වීම වැදගත්. තරුණයන් නැවදීමේදී තම අත් සිරුරෙන් ඉවතට චලනය කරන ප්‍රමාණය මහලු අයට සාපේක්ෂව වැඩි. මින් දැනවීමට උත්සාහ කරන්නේ තරුණයන් තුළ පවතින ජවය, ජීවය හා ශක්තිමත් භාවය. මෙම චලනය අතිශයෝක්තියට නංවාගත් විට නැතිනම් අතිරංගණයෙන් බවට පෙරලාගත් විට බට කණ්ඩායම් පෙළපාලිවල ගමන් කරන ආකාරයට පරිවර්තනය වෙනවා. ඒ මගින් ඔහු තම ශක්තිය, ජවය හා බලය අන් අයට පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයේ කතාබහේදී මුහුණේ හා අත්වල ඉරියව් හා චලන තමන් සමග කරන කරුණ සමග සංගත වනසේ තබා ගැනීමට උත්සාහ දරන නමුත් පාදවලට චලන හා ඉරියව් ගැන එතරම් තැකීමක් නොදක්වන බැවින් පාදවල ඉරියව් මගින් මුවින් පළ කරන අදහසට වඩා හාත්පසින් වෙනස් වූ කරුණක් සන්නිවේදනය වීමට ඉඩකට පවතිනවා. යමෙකු කියන්නේ හරියටම සත්‍ය දෙයක් දෙන්න සැකහැර දැනගැනීමට ඔබට අවශ්‍ය නම් කළ යුත්තේ පුද්ගලයාගේ පාද හා බැඳුණු ඉරියව් සියුම්ව නිරීක්ෂණය කිරීම. මූලික වශයෙන් මිනිසාට පාදවලින් සැලසෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා. ඒව තමයි අවශ්‍ය දේ සොයා ඒ වෙතට ගමන් කිරීමත්, අකමැති දෙයින් ඈත්ව ඉවතට ගමන් කිරීමත්. පාද එකිනෙකින් තරමක් ඈත් කර ලිහිල්ව තබා ගන්නා තැනැත්තා තුළ විවෘතමින්ම ප්‍රමුඛ බවක් පෙන්වන මනෝභාවයක් පවතින අතර දෙපා හරස් කර සිටින පුද්ගලයෙකු තුළ පවතින්නේ අවිනිශ්චිත භාවය, බිඳී ගිය ආත්ම විශ්වාසය, නිහතමානී වැනි හැඟීම්. පුද්ගලයෙකු හිටගන්නා ඉරියව් මගින් ඔහුගේ හිතැඟි නිහඬවම කියාපානවා. සිටගන්නා ආකාර ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එකක් තමයි පාද ලංකර සීරුවෙන් සිට ගැනීම. පාද ලංකරලා සීරුවෙන් සිට ගැනීම තුළින් එක් පැත්තකටවත් නැඹුරු නොවන මැදහත් ස්වාධීන බවක් වැනි අදහසක් කියාපානෝ. බොහෝ විට පිරිමින්ට වඩා කාන්තාවන් වෙතින් පළවෙන ඉරියව්වක් වන මෙය තමන්ට වඩා තනතුරෙන් ඉහළ පුද්ගලයෙකු ඉදිරියේ සිට ගැනීමේදී ඉරියව්ව සුලභව භාවිතා වන්න. කියන දේ අසා සිටිනු විනා වාදකාරී ස්වරූපයකට කතාබහ පත්කර ගැනීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. දෙවනි ඉරියව්ව තමයි දෙපා තරමක් ඈත් කර තබා ගැනීම. මේ ඉරියව්වේ සිට ගැනීම සිදු කරන පුද්ගලයා දෙපා අතර පරතරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඕනකමින් වැඩි කර තබා ගන්නා අතරම දෙයත් ඉන මත හෝ බඳපටිය මත හෝ සාක්කුවලට අන්තමින් රුවාගෙන සිටින්නේ නම් ඉන් තමන්ගේ එඩිතර බව හා ශක්තියත් යටත් නොවන ස්වරූපයත් ඉස්මතු කර දක්වනවා. කණ්ඩායමක කිහිප දෙනෙකු විසින් මේ ඉරියව්ව එක විට ප්‍රදර්ශනය කිරීමෙන් පැහැදිලි වනුයේ ඔවුන් කණ්ඩායමක් වශයෙන් එඩිතර හා ශක්තිමත් ලෙස ක්‍රියා කරන බවක්. ජයග්‍රහණය කරා ඉදිරියට යාමේදී උද්‍යෝගයද මේ මගින් නිරූපණය වෙනවා. තුන්වැනි ඉරියව්ව තමයි පාදයක් පෙරට තබා සිට ගැනීම. මේ ඉරියව්වේදී සිරුරේ බර එක් පැත්තකට යොමු වන යොමු කරලා නිදහස් වන පාදයේ ඉදිරියෙන් තබා ගන්නවා. බොහෝ විට මධ්‍යකාලීන යුගයේ පින්තූරවලට පෙනී සිටින පුත්කලයන් මේ ඉරියව්ව ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම ඉන් තම වටිනා පාවහන් සපත්තු ආදී එකිනෙකාට දැක ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙන ඉරියව්වකුත් වෙනවා. මේ අතර මේ ඉරියව්ව තවත් ලක්ෂණයක් වන්නේ ඉදිරියට තිබෙන පාදය යොමු වී ඇති දිශාවෙන් තමන් වඩාත් ආකර්ෂණීය පුද්ගලයා සිටින්නේ කුමන දිශාවේද යන්න නිහඬවම කියාපානෝ. තමන් සමග තවත් දෙදෙනෙකු සිටින විට ඒ අතරින් තමන්ගේ කැමැත්ත වඩාත් දිනාගත් පුද්ගලයා වෙත ඉදිරි පාදයේ ඇඟිලි තුඩු නිතතින්ම යොමු වෙනවා. තව ඉරියව්වක් තමයි පාද එකිනෙකට හරස් කරලා තබා ගැනීම. මේ ඉරියව්ව පුද්ගලයක තුළ පවත්නා අනාරක්ෂිත බව යටහත් බව වැනි ඍණාත්මක හැඟීම් මතු කර පෙන්නනෝ. බොහෝ විට සමූහයක් තුළ මෙවැනි පිරිස දැකිය හැකි නම් ඔවුන් එකිනෙකා අතර පරතරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ මගින් දැක්වෙන්නේ කණ්ඩායමක් තුළ සිටියද ඔවුන් එකිනෙකා දැන හඳුනාගෙන නොමැති බවක්. මෙම කාන්තාවන් මෙවැනි ඉරියව්වකට සිටගත් විට ඉන් දැනවන්නේ එකිනෙකාගේ ආරාධනය ප්‍රතික්ෂේප කරන නමුත් තමන්ට එතනින් ඉවත්ව යෑමේ අවශ්‍යතාවයක් නැති බවක්. පිරිමියෙකු මෙසේ පාද හරස් කර තබා ගන්නේ ආරක්ෂාකාරී පියවරක් වශයෙන්. දෙපා ඈත්ත තබාගෙන ප්‍රදර්ශනය කරන විවෘත බව හා එඩිතර බව වෙනුවට මෙහි පවතින තමන් ප්‍රහාරයකට ලක්වේද යන අවධානම. මේ සමගම දෙයත් පපුව හරහා බැඳ තබාගෙන සිටින්නේ නම් එහෙත හැඟීමින් වඩාත් තීව්‍ර ලෙස මතු කරලා පෙන්වනවා. පාදවල එකිනෙක හරස් කර තබා ගැනීම සීතල මඟ හරවා ගැනීම හෝ වෙනත් ශාරීරික අවශ්‍යතාවයක් නිසා වුවද සිදුවෙන්න පුළුවන්. එබැවින් මේ ඉරියව් කියවීමේදී මේ අවස්ථාව සමග ගලපා බැලීමත් ඒ හා සමගාමීව සිරුරේ වෙනත් කොටස් වලින් පළ කරන ඉඟි හා ඉරියව් සමගද සස්තා බැලීම වැදගත් වෙනවා.
කීර්ති පැස්කෝල් ගිහන
ඉඩති මගේ මල්විලට කිරියුණු මලක් වගේ පෙර සසර පුරුද්දට වගේ දෙනි නුනකිනාවුනා අද උදේසනි නිතු ඇත සංගවා හැම බැලමකින් සිනහස කීවා හැම විරාමයක නව පලනන් මට හිනාවෙන් අවසන් දුන්නා ඔබේ ඉන්න හිතට ඉදති මගේ මල් විලට කිරියුණු මලක් වගේ පෙර සසර පුරුද්දට වගේ දෙනි නුරකිනාවුනා අද උදේසනි නවහීන කුඩ එක විට පුකුරේ ඔබ එවී දින් නව හිමිදිය වගේ මේහිවලට පනුදින්න මගේ ඔබ ඉන්න හිතට ඉරතිය මගේ මල්විලට කිරියුළු මලක් වගේ සසර පුරුත් දෙක වගේ දෙනි නුලසිනාවුනා අද උදේසනි
හොඳයි ඒ කීටි පැස්කල් ගහනටයි ඔබ සවන් දුන්නේ එහෙමනම් අපි බලමු ඊළඟට මොනවද තියෙන තොරතුරු කියලා මෙතන අපි අද හුඟක් ගීත ඉදිරිපත් කරන්න ඔබට බලාපොරොත්තු වෙනවා දැනටම ගී හතරක් වාදනය කරලා තියෙන්නේ මෙතන තියෙනවා ඇල්ෆ්කන්දු විනිවිද යන දිගම උමන් දුම්රිය යුරෝපීය කොටස් දෙකට වෙන් කරලා ඇද විශාලතම ස්වභාවික බාධක වුණේ ඇල්ෆ්ස්කන්දු වැටි මේ නිසා අතීතයේ පටන් මෙම කඳු වැටි හරහා බහඬ ප්‍රවාහන දුෂ්කර කාර්යයක් ලෙස සැලකුණා මෙම කඳු වැටි හරහා ප්‍රවාහන කටයුතු සිදු වීම එක්තරා ආකාරයක අවදානමක් සීම ජෛව විවිධත්වයට ඇති වෙන බලපෑම පිළිබඳවත් පරිසර වේදීන්ගේ අවධානය යොමු වුණා. ලොරි රථ මගින් උතුරු හා දකුණු යුරෝප රටවල අතර සිදු වන භාණ්ඩ ප්‍රවාහන ශාස්ත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම ස්විස්තරලන්තයේ අපේක්ෂා වුණේ. මෙම කරුණු කාරණාවන් සලකා බලමින් ඇල්ප්ස් කඳු වැටි අභ්‍යන්තරයෙන් දිවෙන උමන් දුම්රිය මාර්ගයකින් මේ සඳහා විකල්ප විසඳුමක් ලබා ගැනීමට ඔවුන් සූදානම් වුණා. ඇල්ප්ස් කඳු වැටි කිලෝමීටර් 2.5ක ගැඹුරින් ඉදිකිරීමට අපේක්ෂා කළ මෙම උමන් මාර්ගය වෙනුවෙන් ඩොලර් බිලියන 12ක් වසර 20ක කාලයක් ගත වන ඇතැයි ඔවුන් ඇස්තමේත්තු කරා. ස්විස්තරලන්තයේ එවර්ස්ට් ෆෙල් සිට බොයිඩෝ යන නගර දෙය වෙත දිවෙන ගොතෝඩ් උමන් දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 57යි. වසර 17ක කාලයක් තුළ මෙහි උම ගැනීම දෙපැත්තකට සිට සිදු වුණ අතර කණ්ඩායම් දෙක අවසානයේදී එකිනෙකාට මුණ ගැසුණා. ඉදිකිරීම් කටයුතු සඳහා අතිනවීන තාක්ෂණයන් භාවිත කළත් අවදානම් සහිත පුපුරණ ද්‍රව්‍ය මෙහිදී භාවිත නොකිරීම විශේෂත්වය. ස්විස්තරලන්තයේ දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය පිරිවැය ලබා දීලා තිබෙන යුරෝපා සංගමයට අයත් නොවන ස්විස්තරලන්තය 2016 වසරේ ජූනි 1 දින ගොතෝඩ් දුම්රිය මාර්ගයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවය කොලිජියෝ නගරයේදී පැවැත්ුණා. දුම්රිය මාර්ගයේ විවෘත කිරීම ස්විස්තරලන්තයේ ෆෙඩරල් ජනාධිපති ජොහාන් නයිඩර් විසින් සිදු කළ අතර ස්විස්තරලන්තයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩර්ස් මේයර් සහ ආර්ථික කටයුතු පිරවද ඇමතිනි ඩොරිස් ලියුනාඩ් සහභාගී වුණා. ලෝකයේ දිගම උමන් දුම්රිය මාර්ගයේ ලෙසින් ලෝක වාර්තා වලද ගොතෝඩ් උමන් දුම්රිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ විදේශීය ප්‍රභවරුන් අතර ජර්මන් චාන්සල ඇන්ජලා මර්කෙල් ඉතාලිය අගමැති මෙරියෝ රෙන්ස් සහ ෆ්‍රාන්ස් ජනාධිපති ෆ්‍රාන්සුවා ඕලන්ද වූහ. දුම්රිය වේදිකාවේ නර්තනාංග කිහිපයක් පැවති අතර මෙම උමං මාර්ගයේ ඉදිකිරීම පිළිබඳ මුද්‍රා නාට්‍යයක්ද ප්‍රදර්ශනය කරලා. ඒ සඳහා දෙස් විදෙස් ප්‍රභූවරුන්ට අමතරව දුම්රිය ප්‍රවේශපත් මගින් ජයග්‍රහණය ලද මගින් පිරිසක් වෙනුවෙන් දුම්රිය මංගල ගමන වෙනුවෙන් අවස්ථාව ලැබුණා. එදින මධ්‍යන 12:15ට මෙම පිරිස සමග දුම්රිය පළමු පන්තියේ මැදිරියක ස්විස්තරලන්තයේ ෆෙඩරල් ජනාධිපති ජොහාන් නයිඩරුත් ගමන් කළා. ඔවුන්ගේ ගමන් වාරයේ විනාඩි 20 කාලයකට සීමා වෙලා. මෙම දුම්රිය ගමනාගමන කටයුතු 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වූ අතර ස්විස්තරලන්තයේ සූරිච් සිට ඉතාලියේ මිලාන් නගරය දක්වා පැය දෙකකුත් විනාඩි 40 කාලකින් ගමන් කරන්න පුළුවන්. මේ ගමන් වේගයේ පැඩසතුම 155. ගොතෝඩ දුම්රිය මාර්ගයේ ඉදීමත් සමගම මෙතෙක් ලෝකයේ වාර්තා තබා සිටි ජපානයේ උමං දුම්රිය දෙවැනි තැන ලබාගෙන ජපාන් උමං දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 50.5යි. ඒ සමගින් එක්සත් රාජධානි හා ප්‍රංශය අතර වූ කිලෝමීටර් 50.5ක දිගින් යුක්ත දුම්රිය මාර්ගයේ දෙවැනි තැනට පත් වෙලා. මෙම උමං දුම්රිය මාර්ගයේ යුරෝපීය ආර්ථිකයට ඍජු වශයෙන් බලපාන බව ආර්ථික විශේෂඥන්ගේ අදහස. ස්විස්තරලන්තයේ ෆෙඩරල් ප්‍රවාහන ආයතනයේ අධ්‍යක්ෂ ෆීට ෆියුජ්ලෙසටල සඳහන් කරන්නේ දිගු උමං දුම්රිය මාර්ගය සමග ස්විස්තරලන්තයේ අනන්‍යතාවයේ ගොඩනැගෙන බව. මෙම ඉදිකිරීම් සුළුපටුකාරයක් නොවන බව සඳහන් කරන පීටර් පෙන්වා දෙන්නේ ලන්දේසින් සාගර ගහවේ ඡේදීමට සමාන වූ තවත් හැරවුම් ලක්ෂයක් විය හැකි බවයි. අප්‍රකට ගල්ලෙලක් ඊළඟට අපි කියන්නේ යන්නේ අප්‍රකට ගල්ලෙලක් සිරිපා හඩවිය නම් වෙලා. රත්නපුර ශ්‍රීපා අඩවියේ පිහිටි අප්‍රසිද්ධ ගල්ලෙනක් සොයාගත්තේ කියන බව රත්නපුර විදුලි කාර්මික සංගමය පවසනවා. ඒ තුල ආම් වශයෙන් පුද්ගලයන් 250කට එකවර රැස්වීමට හැකි බවත් දැනට භාවනා යෝගියෝ සිටින භික්ෂුන් වහන්සේලා කීප නමක් එහි වැඩ වෙසෙන බවත් ඔහු සඳහන් කරනවා. ලෙන තුලින් වසර ගණනකට පෙර දොළ මාර්ගයක් කළුගඟතේ ගලා ගොස් ඇති බවට සලකුණු අදටත් දැක ගන්නට පුළුවන්ලු. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දෙමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා.
සාද පාට කරලා තිසාවැරි යුරේ තිබීමට හමුණා කාට අයිතිදැයි කියන්න ඔබටත් මෙය අමතක වී තිබුණා අමතක වී තිබුණා සසරින් දුර ඈත දවසක ආදරෙන් අපි හම් වෙලා ඔබ ලියූ පිම් කවක තිබිලා හිත තලාගේ ආදර කඳුලක් ආයෙමත් මට හමුණා වසත් කාලෙක ආදරෙන් අපි වෙන් වෙලා ඇසෙනු කඳුළු ඇල් හමුණා එදා පිම් සිත හමුණා ඔබ සුවඳෙහි තවදලා ආදරයේ සිදිල් දින් ආදර අඳුලක් කවුද පාට කරලා තිසාවැලි යුරේ තිබීමට හමුණා කාට අයිතිදැයි කියන්න ඔබටත් නේ අමතක වී තිබුණා අමතක වී තිබුණා
ඒ කරුණාරත්න දිවුල්ගෙනගේ නවතම ගීතයකටයි ඔබ සවන් දුන්නේ
මුහුදු කොල්ලකරුවක්ගේ වසර 500ක් පරණ පැමිණි ඇටසකිල්ලක් හමු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ පාසල් ක්‍රීඩා පිටියක ඉදිකිරීමක් සඳහා කැණීමක් කරමින් සිටි පිරිසකට මිනිස් ඇටසකිල්ලක කොටස් හමු වුණා. ඒ එංගලන්තයේ එඩින්බර්ග් ආශ්‍රිත ප්‍රාථමික පාසලක. බොහෝ බලධාරීන් මුලින් විශ්වාස කළේ ඒ ලෝකඩ යුගයේ පුත්කලයකට අයත් බව. නමුත් ඒ අදහස වැරදි බව දැන් හෙළි වී තිබෙනවා. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඇටසැකිල්ලෙහිම පුද්ගලයා 16 වන සියවසේ මුහුදු මොංකල්ලු කරුවෙකු බව. ඔහු මියගොස් ඇත්තේ මරණ දඬුවමට ලක් කිරීමෙන් බවද පැවසෙනවා. මේ පාසල පිහිටා තියෙන්නේ නිව් හෙවන් වරාය සමීපේ. එය ප්‍රදේශයේ පැරණිතම ප්‍රාථමික පාසලයි. කැනීම් කටයුතුවල යෙදී සිටි සේවකයන් මුලින් බලාපොරොත්තු වූයේ නියම වරායේ නැටබුන් හමුවේවි කියලා. නමුත් ඒ වෙනුවට ඔවුන්ට දකින්නට ලැබුණේ මිනිස් ඇටසැකිල්ලක කොටස්. එඩින්බර්ග් නාගරික බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මේ ප්‍රදේශයෙන් මීට පෙර පැරණි මැටි භාණ්ඩවල කැබලි විශාල ප්‍රමාණයක් හමු වී තිබෙන බව. කාබන් කාල නිර්ණය මගින් පුරාවිද්‍යාඥයන් නිගමනය කළා තියෙන්නේ ඒවා වසර 4000ක් තරම් පැරණි බව. එනම් ලෝකඩ යුගයට අයත් බව. ඇටසැකිල්ල සම්බන්ධයෙන් ඔවුන් සිතුවේ මෙහෙමයි. නමුත් ඒ කාබන් කාල නිර්ණයට ලක් කළ විට හෙළි වූයේ 16 වන හෝ 17 වන සියවසට අයත් බවයි. කාබන් කාල නිර්ණයෙන් පරීක්ෂාවට ස්තුති වන්න ඕන බවත් පුරාවිද්‍යාඥයන් ඇටසැකිල්ල අයත් පුත්කලයා ජීවත්ව සිටි කාලය දැන් හොඳින් දන්නා බවත් මොහු මියගොස් ඇත්තේ ඝාතනයට ලක් කිරීමෙන් හා බොහෝ විට ඔහු මුහුදු මොංකල්ලු කරුවෙකු විය හැකි බවත් බව එඩින්බර්ග් නගර සභාවේ සංස්කෘතික කටයුතු භාර නාගර සභික රිචඩ් ලුවිස් මහතා ප්‍රකාශ කරලා තිබුණා. මීට වසර 600කට පෙර නිව් හෙවන් වරාය කෙළවරේ පෝරකයක පෙනුම ඇති උපකරණයක් පැවතිය. එය හඳුන්වා ඇත්තේ ගිබට් යනුවෙන්. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ මිය යන විට මෙම පුද්ගලයා වයස 50 ගණන්වල පසු වූ බව. කොල්ල කෑම හෝ වෙනත් අපරාධවලට වරදකරුවෙකු වීම නිසා මොහු මෙම ගිබට් උපකරණයේදී මරණ දඬුවමට ලක් කර තිබෙනවා. සියලු දෙනාටම මුහුදේ යාත්‍රා කරන අයට පවා පෙනෙන තැනක එය සිදු කිරීමේ අපේක්ෂාව වූයේ අනිකුත් අපරාධකරුවන් බිය ගැන්වීමයි. ඉන්පසුව ඔහුගේ මලසිර නොගැඹුරු වලක භූමි දානය කරලා තියෙනවා. AOC පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහය ඇතිව වෝහාරික චිත්‍ර ශිල්පී හාරි ෆිෂර් විසින් හිස් කබල ආශ්‍රයෙන් කොල්ලකරුවන්ගේ හිස ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. පාසලේ ප්‍රධානාචාර්යවරිය වන ලෝරියා තොම්සන් පැවසුවේ මෙම ඇටසැකිල්ල හඳුනා ගැනීම සඳහා තමන් විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කළේ කෙසේද යන්න ගැන විශේෂ පාඩමක් පුරාවිද්‍යාඥයන් විසින් කියදුන් බවයි.
ආචාර්ය වික්ටරත්නායකයන්ගේ නවතම ගීතයකට මේ සවන් දෙන්නේ.
කොළම්බස්ගේ ඓතිහාසික ලිපිය යලි නිවහනට ක්‍රිස්ටෝපර් කොළම්බස් යන නාමය බොහෝ දෙනෙකුට ආගන්තුක නෑ. දැනට පිළිගෙන ඇති පරිදි නවලෝකයේ හෙවත් උතුරු ඇමරිකාව ලෝකයට අනාවරණය කරනු ලැබුවේ ඔහු විසින්. නමුත් ඒ සොයා ගිය ගමනේදී ඔහු ලැබූ අත්දැකීම් හා ඒ අවස්ථාවේ පැවිදි තත්ත්වය පිළිබඳ අසා ඇත්තේ කවරෙක්ද? මේ පිළිබඳ යන් ඉගියක් ලැබෙන ප්‍රවෘත්තියක් පසුගියදා ඉතාලිය දෙසින් අසන්න ලැබුණා. ඒ කොළඹස් විසින් සිය චාරිකාව අතරතුර ලියන ලද ලිපියක පිටපතක් නැවත හමුවීම මගින් ඉතාලිය විසින් එම ලිපිය මුද්‍රණය කර ප්‍රකාශනය කළහොත් එම සැඟවුණු තොරතුරු ලෝකයට දැනගැනීමට හැකි වෙනවා. 1893 පෙබරවාරි 15 වෙනිදා කොළඹස් විසින් ලියන ලද මෙම ලිපියේ සඳහන් වන්නේ තමා සොයාගත් අලුත් ගොඩබිමේ ජනතාව ගහ කොළහ සතා සීපාව ගැනයි. එකල ඉස්පාඤ්ඤයේ පාලනය කළ පර්නිනන් රජුවා ඉසබෙලා රජින වෙත එම ලිපිය ලියා තිබෙන්නේ. ඒ සිය දීර්ඝ චාරිකාව සඳහා යොදාගත් නීනා නෞකාවේ සිට පිටු අටකේ යුත් මෙම ලිපිය පසු කාලයක ලතින් භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කිරීමෙන් පසු යුරෝපයේ තුල බෙදා හැර තිබෙනවා. එමගින් තම රට විසින් සිදු කළ නව සොයා ගැනීම පිළිබඳව ලෝකයට අනාවරණය කිරීම ඉස්පාඤ්ඤයේ අරමුණ වුණේ. එම පිටපත් වලින් අවසානයේදී ඉතුරු වූයේ අතේ ඇඟිලි ගණන තරම් කිහිපයක්. ඉන් එකක් ස්ටීවන් ප්ලැග් විසින් මුද්‍රණය කර පළමු වෙළුම ඉතාලියේ ප්‍රොරන්සි රිකාඩියානා පුස්තකාලයේ තැන්පත් කරනු ලැබුවා. පසු කාලයකදී ඒ සොරක විසින් සොරකම් කර තිබුණා. එහෙත් විස්මයට කරුණවන්නේ ඒ අනාවරණය වුණේ ඒ සොරකම සිදු වී වසර 24කට පසුව වීමයි. ඒ 2012 වසරේදී ව්‍යාජ පිටපතට මාරු කර තිබූ බව පසුව හෙළි වුණේ. පුස්තකාලයේ අධ්‍යක්ෂකවරයාගේ මතය වන්නේ මෙම මාරු කිරීම සොරකම සිදුවන්නට ඇත්තේ 50-51 කාලයේ කියලා. 2012 වසරේදී හෝම්ලන්ඩ් අපරාධ විපර්ශන සේවයේ විශේෂ නිලධාරීන්ට තොරතුරක් ලැබුණෙන් කියවුනේ ප්ලැන්ක් විසින් රිකාඩියානා පුස්තකාලය වෙත ලබා දුන් ලිපිය යම් කිසුවකු විසින් ඒ ව්‍යාජ පිටපතකට මාරු කර ඇති බවයි. මේ බව උන් ඉතාලියේ කැරබියන් කලා සංගමයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව උන් විමර්ශනය ආරම්භ කරනවා. රළු බැම්ම මුද්‍රණ ශෛලිය හා පිටුවල ප්‍රමාණය වෙනස් වීම යන ලක්ෂණ වලින් ඒ ව්‍යාජ ලිපියක් බව පහසුවෙන් හෙළි කරගන්න පුළුවන් වුණා. තව දුරටත් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුණේ රිකාඩියානා පුස්තකාලයේ මුද්‍රාව සහිත සැබෑ ලේඛනයේ 1992 වසරේදී පුද්ගලික ගැනුම්කරුවක විසින් වෙන්දේසියකදී මිලට ගෙන ඇති බව. ඒ සඳහා ඔහු ගෙවා ඇති මුද්‍ර ඩොලර් ලක්ෂ 3ක් අවසානයේදී වොෂින්ටන් හි කොංග්‍රස් පුස්තකාලයට පවරා තිබෙනවා. ඒ 2004 වසරේ කැරිබියන් කලා සංගමයේ ප්‍රකාශයක් කරමින් පැවසිය ලිපියේ තක්සේරුගත වටිනාකම යුරෝ මිලියනයක් එවත් ඩොලර් මිලියන 1.3ක් බව. ප්ලැන්ක් දෙවැනි ලිපිය ලේඛනවලට ඇත්තේ මිල කළ නොහැකි ඓතිහාසික වටිනාකමක්. ඒවයින් ලෝක ඉතිහාසයේ හැසිරී ඇති ආකාරය පිළිබඳ අප්‍රමාණ දැනුම් සම්භාරයක් ලබා දෙනවා. ඉතින් මේ ඓතිහාසික ලේඛනයෙහි අධිකරුවන්ටම භාර දීමට අප නිහතමානී විය යුතුයි. එක්සත් ජනපද අධිනීඥයෙකු වන චාල්ස් එම් ඔබර්ලි එසේ පවසනවා. ඒ අනුව ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ ඓතිහාසික ලේඛනයේ ප්ලැන්ක් දෙක පිටපත ඒ මුලින් තිබූ රිකාඩියානා පුස්තකාලයේම තැන්පත් කරනු ඇත කියලා තමා පවසන්නේ. කොළඹස් විසින් සියවස් 5කට ඉහතදී ලියන ලද මේ ඓතිහාසික ලිපිය දීර්ඝ සංචාරයකට පසු ඇමරිකාවේ සිට නැවත තමාගේම නිවසට පැමිණ තිබෙනවා.
විශාරද ටීම් ජයරත්නගේ හඬ.
මේ නගරය අලුත් වෙලා පැවුදිය රන් ඉලන් වෙලා අත්හල්ලන් නොහි ඇවිද ගිය වතුමාවත් පුළුල් වෙලා නගරය අලුත් වෙලා පැවුදිය රන් කිලන් වෙලා අත්හල්ලන් නොහෙ ඇවිද ගිය පතුමාවත් පුළුල් වෙලා මේ නගරය අලුත් වෙලා අප දුටු පෙම්වතුන් වෙලා අද හොඳ පින්වතුන් එදා අප දුටු පෙම්වතුන් වෙලා අද හොඳ පින්වතුන් අකුරු පොත් පත් පිරුණුවත් වල ඉල්ලීලාද පොඩිපුතුන් මේ නගරය අලුත් වෙලා පැවුදිය රන් ඉලන් වෙලා අත් අල්ලන් නොහි ඇවිද ගිය වතුමාවත් පුළුල් වෙලා මේ නගරය අලුත් වෙලා පැවුදිය රන් ඉලන් වෙලා පුතෙන් පුරුදු වසසුයි සල් මැදුරු පෙම් කරපු තැන් පුරුදු වසසුයි සල් මැදුරු පෙම් වෙතුන් නද සිර වෙලා පාළු කුටි වල අඳුරු මේ නගරය අලුත් වෙලා පැවුදිය රන් ඉලන් වෙලා අත් අල්ලන් නොහි ඇවිද ගිය වතුමාවත් පුළුල් වෙලා මේ නගරය අලුත් වෙලා පැවුදිය රන් ඉලන් වෙලා
දුංහිඳ කොමලි යලිහිනෙහි බදුල්ල දිස්ත්‍රික්කයට අදහැලෙන අධික වර්ෂාවත් සමග දුන්හිඳ ඇල්ල සක්‍රීය වෙමින් ගලා හැලීම නිසා මේ දිය ඇල්ලේ ඉතා සුන්දර දසුන් මැවෙමින් පවතින අතර මේ වන විට මෙම දිය ඇල්ල ආශ්‍රිතව දිය නෑම දැඩි අවධානමට ලක් වී තිබෙනවා. දිවයිනේ පිහිටි දිය ඇලි අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වන මෙම දුන්හිඳ ඇල්ල බදුල්ල නගරයේ සිට බදුල්ල මහියංගන මාර්ගයේ කිලෝමීටර් 8ක් දුරින් පිහිටලා තියෙනවා. මේ ප්‍රදේශයට පසුගිය මාස කිහිපේ දැඩි නියං කාලගුණයක් පැවතීම නිසා බදුලෝයේ ජල මට්ටම ඉතාම අඩුවීමත් සමග මෙම දිය ඇල්ලේද ජලය අඩු වී තිබුණා. මේ හේතුව මත මෙම ඇල්ල නැරඹීමට පැමිණි විදේශ සංචාරකයන්ගේ ගණන ඉතාමත් අඩු වී තිබුණු අතර මේ වන විටත් සංචාරකයන්ගේ පැමිණීම ඉතාමත්ම අඩු මට්ටමක පවතිනවා. නමුත් වර්ෂාව ආරම්භ වීමත් සමග මෙම ඇල්ල ඉතාමත්ම සුන්දර ලෙස කඩා හැලීම නිසා මේ වන විට මේ ඇල්ල ආශ්‍රිතව ඉතාමත් සුන්දර දසුනක් මවන අතර ඉදිරි දිනවලදී මේ ඇල්ල නැරඹීමට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි ප්‍රදේශවාසීහු කියනවා. බදුලෝයේ ඉහළ ප්‍රදේශයට මේ දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම නිසා මේ වන විටත් මෙම ඇල්ලේ ජලය ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඉදිරියේදී තවත් වැඩිවීමට හැකි හේයින් දුන්හිඳ ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරක පිරිස් දිය ඇල්ලට බැසීමෙන් වළකී සිටිය යුතු බවත් බදුල්ල පොලිසිය පවසනවා.
තවත් ගීතයක් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ බලමු අපිට මේ තාක්ෂණය ඉඩ දෙනවා නම් හොඳ ගීතයක් ඔබට ඉදිරිපත් කරලා දෙන්නට පුළුවන්. සමහර වෙලාවට අපිට ප්‍රශ්න ඇති කරනවා කොයි හේතුවටත් අපි කාන්ති මොනහරි කෙටි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ගීත තෝරා ගන්නකම්.
කල්යාණ මිත්‍රේක සොයා ඇවිදින්නකොට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් නොලැබෙත් නම් තනිව හැසිරීමේ අදහස දැටි කරගත යුතුය. බාලයින් මෝඩයින් හා එක්වීම හොඳ නැත. බුදුන් වහන්සේ. සියලු දෙනාම යම් පුද්ගලයෙකු අප්‍රිය කරත් නම් ඒ ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි. සියලු දෙනාම යම් පුද්ගලයෙකු ප්‍රියත් කරත් නම් ඒ ගැනද සොයා බැලිය යුතුය. කොන්ෆියුසියස්. වීර වික්‍රාමිත තැනැත්තා විපතට පත් විටකදී පවා තම සතුරුගෙන් ඌව ගරුත්වයට අභියෝග කරයි. එහෙම කියන්නේ ප්ලූටාව්. අප සමග පොරට වැටෙන පුද්ගලයා අප ධර්මයත් කොට අපගේ දක්ෂතාවන් පණ පොවයි. අපේ ප්‍රතිපාදිය අපට සිටින ලොකුම උදව්කාරයයි. එහෙම කියලා තියෙන්නේ එඩ්මන් බර්ග්.
විශාරද නීලා වික්‍රමසිංහ සමග කපිල හේරත්. මම ගීතේ මුලින්ම පටිගත කළේ නවසීලන්තයේදී සංගීත සැපයේ කීර්ති පැස්කුවල්.
සුන්දර කඳුවල් අල්ල මැඳ තුන්ද තවම ගලනවද
තුන්ද වතුර ගලන හඬ ඔච්චර දුරට ඇහෙනවද
සාගර දිය මැද මුතු ඇට තවම තියෙනවද
සිංහල සිරිතට අත් වැඳ කවුරුත් කතා කරනවද
සයුරු හතෙන් නෙහා රටක ගතින් සිතින් මව් කිරි දීපු බිමට හිත එනවා ඇසිල්ලකින් සුන්දර කඳුවල් අල්ල මැඳ තුන්හිඳ තවම ගලනවද
තුන්හිඳ වතුර ගලන හඬ ඔච්චර දුරට ඇහෙනවද
සාගර දිය මැද මුතු ඇට තවම තියෙනවද
සිංහල සිරිතට අත් වැඳ කවුරුත් කතා කරනවද
නනේකගේ අප සවනට සතර අතින් නියක් තියෙනවාද අපි නැලවිලි ගිය තරම්
ලැබුණත් තිවුණුවේ මහවිශ්ව දසුන් දකින වරම් අමතක කරන්නේ පා සිංහල අකුරු හිතෙන්
සුන්දර කඳුවල් අල්ල මැද දුන්
ඉතින් දෑබ රසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලය කෙමින් කෙමින් ගිවි යනවා. අද වැඩසටහනේ හනදායකත්වය සහ සම්බන්ධීකරණය
මම කාන්ති දසනායක.
ඒ සමගම අද වැඩසටහනේ හනදායකත්වය ලබා දුන්නා
මහේෂිකා වික්‍රමරත්න.
අද රන්දරණ ඉරිදා සඳල්ල තාක්ෂණයේ හසුරුවමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් කළ ඔබට ඉදිරිපත් කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සෝදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.